Honorable Professor Ruwan Ranasinghe, you have 11 minutes.
Garu niyojya kathanayakatumani විශේෂයෙන් 2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ වාර්තාව පිළිබඳව සාකච්ඡා කරන මේ විවාදයේ අදහස් දැක්වීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම විශේෂයෙන් මම හිතන්නේ ඊට කලින් මම කතා කළ යුතුයි දැන් විපක්ෂ නායකතුමා ඇතුළුව මේ විපක්ෂයේ යන්නේ නම් නැතුව ඉන්න මන්ත්‍රීවරු බොරු කියන්න තෝතැන්න බවට පත් කරගෙන තියෙනවා මේ පාර්ලිමේන්තුව. ඒ මොකද දැන් විපක්ෂ නායකතුමා උදේ නැගිටලා කිව්වා පෝරණෑ කියලා. ඒ වගේම පොළොන්නරුව එතුමාගේ මන්ත්‍රීවරයෙකුත් මං හිතන්නේ විපක්ෂ නායකතුමා කැමති වෙයි එතුමා කියන්නේ ඇත්ත ඒ කියපු ඒවා ඔක්කොම සාධාරණීකරණය කරා මෙතන. මං හිතන්නේ යලකන්නේට අදාළව අපිට අපි වාර්තා වෙලා අපි සර්වේ කරලා තියෙන විදිහට යලකන්නේට ඇති වෙන්න ශ්‍රී ලංකාව තුල පොහොර තිබෙනවා. එතකොට මහකන්නේට අදාළව ඒ අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු පොහොර ලබා ගන්න අපි රජයක් විදිහට මැදිහත් වෙමින් ඉන්නවා සාකච්ඡා කරමින් ඉන්නවා රුසියාවත් එක්කත් පහුගිය දවස්වල අපි මේ සාකච්ඡාව යනවා. ඒ වගේම යම් යම් ස්ථානවල අපිට දකින්න හම්බෙනවා විශාල පොහොර තොග සංගවා තබාගත් අවස්ථා ඒවා හෙළිවෙමින් තියෙනවා. ඉතින් ඒ වගේම විපක්ෂ නායකතුමා සඳහන් කරා ගුණාත්මකභාවයෙන් අඩු පොහොර තියනවලු දැන් මම අහන්න කැමති එතුමා මොන ලැබ් එකේද ටෙස්ට් එක කරන්න කියලා දැන් මොකද ඒ තරම් හරි නේ ටෙක්නිකල් ස්පෙસિෆිකේෂන්ස් වලට යනවනේ මේවා ගැන ඉතින් කොහේ ලැබ් එකේද ටෙස්ට් කරේ මොනවද අඩු ක්‍රයිටීරියාස් ඒවා එනම් වාර්තා කරන්න අවශ්‍යයි නිකන් බොරු කියන්නේ නැතුව මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ වගේම අර පොළොන්නරුවේ මන්ත්‍රීතුමා සඳහන් කරා සෞඛ්‍ය ශේෂ්ත්‍රේ කඩාවැටලු පොළොන්නරුවේ මම එතුමාට මතක් කරන්න කැමති මේ පහුගිය සතියේ අපේ රජයේ බලයට ඇවිල්ලා අවුරුද්දයි විශේෂයෙන් අපේ ඩෝන ආයතන ආසියානු සංවර්ධන බැංකුව සම්බන්ධ කරගෙන අපේ රජයට පුළුවන් වුණා කැට් ලැබ්ස් 16ක් අලුතෙන් එකතු කරන්න මේ අවුරුදු එකහමාරට 16ක් අලුත් කැට් ලැබ්ස් අපේ සෞඛ්‍ය පද්ධතියට එකතු කරන්න අපිට මේ අවුරුදු එකහමාරට පුළුවන් වුණා අවුරුදු 76කට අපේ රටේ තිබුණේ 10යි ඒ නිසා තමයි අවුරුදු ගානකට මේ පෝලිං හැදිලා තියෙන්නේ ඉතින් අන්නේ එහෙම අපි මේ අවුරුද්දේ මේ කරපු කාර්ය සාධනය තමයි මේ මහ බැංකු වාර්තාවේ තියෙන්නේ. ඒ නිසා මම ආරාධනා කරනවා විපක්ෂ නායකතුමාට එතුමාගේ මන්ත්‍රීවරුන්ට නැවත නැවත කියවන්න. ශ්‍රී ලංකාවේ මධ්‍යම බැංකුව 2025 වසරට අදාළව නිකුත් කරලා තියෙන මෙන්න මේ වාර්තාව නැවත නැවත කියවලා අවබෝධ කරගන්න උත්සාහ කරන්න මොනවද ඒකේ කියලා තියෙන්නේ කියලා.
Order please. The honorable deputy chairperson of committees will take the chair.
ඒ
වගේම විපක්ෂ නායකතුමා තව පට්ටපල් බොරුවක් කිව්වා. ඒ තමයි ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පවටි ලයින් එක 30යිලු. දැන් යුනිසෙෆ් එක වාර්තා කරන විදිහට මම දන්නේ විපක්ෂ නායකතුමා කොහෙන්ද සඩියක කරේ කවුද ඒ තොරතුරු දුන්නේ කියලා. හැබැයි යුනිසෙෆ් එක කියන විදිහට ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය 24.5යි. ඒ නිසා මම මුලින් කිව්වා වගේ මෙතන ඇවිල්ලා පට්ටපල් බොරු කියන ස්ථානය බවට මේ පාර්ලිමේන්තුව පත් කරගෙන තියෙනවා මේ විපක්ෂයේ මන්ත්‍රීවරු. ඒ වගේම තව බොරුවක් දැන් කියලා ගියා මෙතන හිටපු මන්ත්‍රීවරේ මේ 4000 කතාව. දැන් ඊයේ ඉඳන් මේ බොරුව සමාජගත කරමින් ඉන්නවා අපේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉස්සර සඳහන් කරා. දැන් ඒක පොඩ්ඩක් අඩු වෙලා මොකද බොරුව හෙළි වෙලා තියෙන්නේ. ඊයේ අර වාහන ආනයන බද්ද 50%කින් වැඩි කරන්න කලින් 4000ක් LC ඕපන් කරලාලු මහා ලොකු බොරුවක් සමාජගත කරා. ඒ නිසා මේ දවසක්වත් පවතින්නේ නැති බොරු තමයි ජීවත් වෙන්න විපක්ෂය දැන් කියමින් ඉන්නේ. ඉතින් මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා ඊ પાස්පෝර්ට් ටෙන්ඩර් එකේ වංචාවක් සිද්ධ වෙලාලු ඒකට පෝලන්තය මේ පැමිණිලි කරලාලු. හැබැයි ඒ ටෙන්ඩර් එකට අදාළව ඒ ටෙන්ඩරේ තාම කාටද දෙන්නේ කියලා තීන්දුව කරලත් නැහැ. ඉතින් ඇයි පැමිණිලි කරන්නේ? ඒ නිසා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ජනතාව නොමග යවන රට නොමග යවන පට්ටපල් බොරු කියන විපක්ෂය බවට දැන් මේ විපක්ෂය පත් වෙලා තිබෙනවා. හැබැයි ඒ අතරේ විශේෂයෙන් අපේ ආණ්ඩුව බලයට ආවට පස්සේ පහුගිය අවුරුදු එකහමාරේ අපි දන්නවා 2024 සැප්තැම්බර් මාසයේ තමයි ජනාධිපතිවරයා පත් වෙන්නේ ශ්‍රී ලංකාව නිදහස ලබනකොට. අපේ රටේ ආර්ථිකය තමයි මේ ආසියාවේ තිබුණු තුන්වෙනි ආර්ථිකය. අපිට ඉස්සරහින් තිබ්බේ සීග්‍රයෙන් ඒ වෙලාවේ කාර්මීකරණය වෙමින් තිබුණු ජපානය ඊළඟට මැලේසියාව තිබුණා. ඒගොල්ලන්ට හොඳ ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තිබුණා. අපි තුන්වෙනියට හිටියේ. අපේ රටේ ආර්ථිකය ඒ වෙලාවේ 1 බිලියන් ඩොලර්. ඩොලර් බිලියන එක ආර්ථිකයක් තිබුණා ශ්‍රී ලංකාවට. ඉතාමත්ම හොඳ ශක්තිමත් විදේශ සංචිත තිබුණා. ඉතාමත්ම අඩු රාජ්‍ය ණය ප්‍රමාණයක් තිබුණේ. අපිට හොඳ ශක්තිමත් අපනයන ආර්ථිකයක් තිබුණා. හැබැයි අවුරුදු 76ක සාපේක්ෂව දැන් එහෙම නැහැ කියලා කියන්නේ. රත්න හිටු මන්තර කෑ ගහන මන්ත්‍රීතුමා. හැබැයි ඒ අවුරුදු 76 පුරාවටම මෙන්න මේ කණ්ඩායම් දෙකක පාලනයක් තුලින් මේ ආසියාවේ තුන්වෙනි තිබුණු ආර්ථිකය බංකොලොත් කරලා තමයි නැවතුනේ. ඉතින් ඒක තමයි සාපේ. වෙන මොකක්වත් නෙමෙයි. අන්න ඒ ආර්ථිකය තමයි අපේ ලෝකයේ තියෙන කීර්තිමත් මායතන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සියලුම දෙනා කියන ලෝකයටම ආදර්ශයක් දීලා තියෙනවා කියලා ශ්‍රී ලංකාවේ ස්ථායීකරණය, සාර්ව ආර්ථික ස්ථායීකරණය, විශේෂයෙන් බංකොලොත් ආර්ථිකයක් ඉතාමත්ම කෙටි කාලයකින් ඉතාමත්ම සාර්ථකව නැවත ස්ථාවර තත්ත්වයට ගේන්න අපේ රජය සමත් වෙලා තියෙනවායි කියලා ඔය කියපු සියලුම ආයතන දැන් ප්‍රකාශ කරලා තියෙනවා. මේවා ඇහෙන්නේ නැහැ විපක්ෂයට. ඒගොල්ලන්ට ඇහෙන්නේ නේද වෙන මොනව හරි කොහරි තියෙන බොරුවක් තමයි මෙතන ඇවිල්ලා කියන්නේ. එතකොට අන්නේ එහෙම තිබුණු ආර්ථිකයක් විශේෂයෙන් අපි දන්නවා 2023 වෙනකොට මම කිව්වා ඩොලර් බිලියන එකක් තමයි 1948 අපේ රටේ ආර්ථිකය. 2023 ඒක ඩොලර් බිලියන 84යි. ඩොලර් බිලියන 84යි 2023 වෙනකන් ඒ ආර්ථිකය වැඩි වෙලා තිබුණේ. හැබැයි අපි 2024 අපේ ජනාධිපතිවරයා පත් වෙනවා 2025 අවුරුද්ද ඉවර වෙනකොට ඒක ඩොලර් බිලියන 108.8ක් දක්වා වැඩි කරන්න මේ අපේ ආණ්ඩුව සමත් වෙලා තිබෙනවා. අනේමයි රටවල් කළමනාකරණය කරන්නේ. එහෙමයි ආර්ථික කළමනාකරණය කරන්නේ. ස්ථාවරත්වය ඇති කරන්නේ. ඒ නිසා මම ආයෙත් ආරාධනා කරනවා විපක්ෂ නායකතුමා ඇතුළු මේ මන්ත්‍රීවරුන්ට ගිහිල්ලා කියවන්න මෙන්න මේ මධ්‍යම බැංකුවේ වාර්තාව 2025 අවුරුද්දේ මොනවද අපි ලබාගෙන තියෙන සාක්ෂිතාවයන් කියලා. විශේෂයෙන් ගත්තොත් එහෙම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය. ඒක 5003 ඩොලර් ශ්‍රී ලංකාවේ දැන්. 5003. මේක අපි ගත්තොත් 1990 චීනයේ තිබුණේ 348යි. ඩොලර් 348ක් තිබුණේ. ඒක 2006 2026 වෙනකොට 14,730කට වැඩි කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ 1990 565යි තිබුණේ. හරි. ඒක 487ක් විතර තමයි 2024 වෙනකොට තිබුණේ. ඒක 500කට වැඩි ප්‍රමාණයකින් අපි ඒක අවුරුද්දකින් වැඩි කරගන්න සමත් වෙලා තියෙනවා. අපේ නිවැරදි ආර්ථික ක්‍රියාකාරීත්වය හැමුවේ. ඒ නිසා ඔය කවුරු හරි බලාපොරොත්තු වෙනවා දැන් තෙල් නැහැ කියලා ගියා. විපක්ෂ නායකතුමා තෙල් මේ පාර්ලිමේන්තුවේ නැහැ. ඒකට යන්න ඕනේ පෙට්‍රල් ස්ටේෂන් වලට. ඔයගොල්ලන් බලන් හිටියා තෙල් නැති වෙනකන්. හැබැයි අපි මැදිහත් වෙලා ඒ අවශ්‍ය මැදිහත් වීම කරලා අපේ රටට අවශ්‍ය තෙල් තොග අරගෙන එන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම විදේශ සංචිත විශේෂයෙන් ඒ තෙල් මිලදී ගන්න අවශ්‍ය විදේශ විනිමය අපි උපයා ගන්න සමත් වෙලා තිබෙනවා. වෙනදා තෙල් නැවුවවිලා අපහුගේ ඩොලර් නැතුව. හැබැයි දැන් එහෙම නෙමෙයි. අපි දන්නවා මේ ලෝකේ ඉතාමත්ම දරුණු යුද තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම මේ වෙස්ට් ඒෂියායි කේ තෙල් වෙළඳපළ තෙල් වෙළඳාම සිද්ධ වෙන රීජන් එකේ මේ තියෙන යුද තත්ත්වයත් එක්ක ඛනිජ තෙල් වෙළඳපළේ ඉතාමත්ම අභියෝග ඇති වෙලා තිබෙනවා. ලෝකයේ දැවැන්ත ආර්ථික බව ඒකට මුහුණ දෙන්න බැරුව අභියෝගාත්මකව ඉන්නකොට අපි පුංචි ආර්ථිකයක් වෙලත් අපි කළමනාකරණය කරලා තිබෙනවා අපේ රටට අවශ්‍ය ඛනිජ තෙල් අරගෙන ඉන්න. ඉතින් අවුරුදු 76කින් පස්සේ අපි සමත් වෙලා තිබෙනවා ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලර් 5000 සීමාව ඉක්මවා යන්න ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය. ඒක ඉතාමත් හොඳ සාක්ෂාත් කර ගැනීමක් අපි ආර්ථිකයක් විදිහට අවුරුදු එකමාරක් විතර ඇතුළත අපේ පාලනය තුළ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ආර්ථිකයේ ප්‍රසාරණය අපි දන්නවා කෘෂිකාර්මිකාංශය 1.4%කින් ප්‍රසාරණය වෙනවා. ඒ වගේම සේවාංශයේ 3.3%කින් ගරු සභාපතිතුමියනි විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි කාර්මිකාංශයේ තමයි වැඩිම ප්‍රසාරණයක් ලබාගෙන තිබෙන 2025 අවුරුද්දේ ඒක 7.8%. ඒකෙන් කියවෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි. අපේ රටේ ආර්ථිකය නැවත පණ ගහලා කර්මාන්ත දියුණු වෙන්න පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත. අන්නේ ඒවා තමයි දීර්ඝකාලීන ආර්ථික ප්‍රතිලාභ එහෙම නැත්නම් ස්ථාවර ආර්ථිකයක් ගොඩනගන්න අපිට රුකුලක් වෙන්නේ. ඉතින් ඒ ආරම්භය ස්ථාවරත්වය අපි ලබා දීලා තියෙනවා මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත.
ගරු නියෝජකතුමා තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි. ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය අපි ඉතාමත්ම ප්‍රශස්ත ලෙස අපි මේක කළමනාකරණය කරලා තිබෙනවා. අපි දන්නවා 2025 අපි ගත්තොත් එහෙම ප්‍රයිමරි සර්ප්ලස් එක 5.4%ක් අපිට වැඩි කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. අපි දන්නවා අන්තිමට මේ එකක් වාර්තා වුණේ 1987 ඊට පස්සේ අපිට පුළුවන් වෙලා තියෙනවා බින්දුවජි මහතාක් හැටියට අපේ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කරන්න. මෙන්න මේවා තමයි අපි ඔය කියන නේද විපක්ෂයේ කියන එල්බෝ ඩාන්ඩු ඇවිල්ලා කරපු ඒවා. 87න් පස්සේ ජංගම ගිණුමේ අතිරික්තයක් තිබිලා නැහැ අපේ රටේ. හැබැයි අපි අවුරුදු එකමාරක් ඇතුළත ඒක කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා මේ ආර්ථිකය අර මං කියපු ඔය අවුරුදු 75ක් පුරාවට විනාශ කළා බංකොලොත් කරපු ආර්ථිකය නැවත ඉතාමත්ම ශක්තිමත් ලෙස ස්ථාවර කරන්න සහ විශේෂයෙන්ම රජයේ අපේ මූල්‍ය විනය ස්ථාපිත කරන්න අපි සමත් වෙලා තිබෙනවා. දැන් මේ තැන් තැන් වල ඇවිල්ලා කෑ ගහලා යනවානේ අර බොරු තොගයක් කෝලිමේ කියලා ගියා. දැන් මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා ඔවා කිය කී ඉන්න පුළුවන්. හැබැයි මේ වගේ හොරකම් ඕගොල්ලන්ගේ කාලේ අහුුනේවත් නැහැ. අපි ඒගොල්ලන් නේද ජනාධිපතිවරුද ඒගොල්ලන්ගේ නෑදෑයෝද පුතාලද මොන නිලධාරීන්ද ඉහළද පහළද සභාපතිවරුද අපිට අදාළ නැහැ. මූල්‍ය වංචාවේ දූෂණේ යෙදෙනවා නම් ඒ ආයතන නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔවා දැනගන්න වෙන්නේ. ඔයාලගේ අවුරුදු 75 පුරාවට ඔවා දැනගන්නවත් හම්බුනේ නැහැ. ඒක තමයි වෙනස වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මතක් කරන්න කැමති ගරු සභාපතිතුමියනි විශේෂයෙන්ම සංචාරක ශේත්‍රයේ ගත්තොත් සංචාරක ශේත්‍රයේ ඉතාමත්ම සාර්ථකව අපි කළමනාකරණය කරා. විශේෂයෙන්ම අපිට කෙටි කාලීනව ඉලක්කයක් තිබුණා මිලියන 3කට සංචාරක පැමිණීම වැඩි කරගන්න. ඒ වෙනුවෙන් අපි අපේ ප්‍රවර්ධන වැඩ කටයුතු උදියත් කරා. අපි ඉතාමත්ම සාර්ථකව දෙසැම්බර් ජනවාරි පෙබරවාරි ඉතාමත්ම ඉතිහාසගත ලෙස අපේ රට සංචාරකින් ගෙනවා ගන්න පුළුවන් වුණා. නමුත් අවාසනාවට මේ මැද පෙරදිග ඇදුණු යුදවේ තත්ත්වයත් එක්ක සංචාරක පැමිණීම ලෝකයේම අභියෝගයකට ලක් වුණා. විශේෂයෙන් ශ්‍රී ලංකාව ගත්තොත් එහෙම මැද පෙරදිගින් එන එමිරේට්ස් කටාර් වගේ ගුවන් සමාගම් තමගේ ගුවන් යානා
ගරු නියෝජ්‍යමතුමාගේ කාලය අවසන්
ගුවන් යානා ක්‍රියාකාරීත්වයේ අඩපණ වීම නිසා අපිට සංචාරක පැමිණීමේ දැන් අඩුවක් තිබෙනවා. නමුත් කෙටි කාලීනව අපි දැන් සැලසුම් කරලා තිබෙනවා විශේෂයෙන් ඉන්දියාව චීනය වගේ සංචාරක වෙළඳ පොළවල් වල ප්‍රවර්ධනය හරහා මේකට මුහුණ දෙන්න. ඉතින් ආර්ථිකය කළමනාකරණය කිරීමේදී මම යෝජනා කරන්න කැමති විශේෂයෙන්ම විපක්ෂයට අපි මොනවද කරලා තියෙන්නේ කියලා මෙන්න මේ මධ්‍යම බැංකුවේ 2025 වාර්තාව ඉතාමත් හොඳින් පැහැදිලි කරලා දීලා තිබෙනවා. ඉතින් ඒක පිළිබඳව නැවතත් අධ්‍යයනය කරලා නේ අනාගතයේ කවද හරි දවසකවත් බලයට එන්න පුළුවන් වුණොත් නේ අපි එහෙම හිතමු පුළුවන් වෙයි කියලා. අන්න එතකොට කොහොමද කරන්න කියලා ඒකින් ඉගෙන ගන්න කියන ආරාධනා කරමින් කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මම අවසන් කරනවා. බොහොම ස්තුතියි.